සිංහ මන්ත්‍රීතුමිය
නිරන්තර
ඔබතුමියට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
කරු පාර්ක් සභා සභාපතිතුමියනි, අද දවසේ අපි සාකච්ඡාවට බඳුන් වී ඇති ප්‍රධාන කාරණාව තමයි 2024 අංක 27-37 දරන කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත යටතේ පහුගිය කාලයේ මේට අදාළ කාන්තා කමිෂම පත් කරනු ලැබුවා. ඒක මං හිතන්නේ අපි මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ විශාල ජයග්‍රහණයක්, විශේෂයෙන්ම කාන්තා මන්ත්‍රීවරියන් විදියට සංසදය එකතු වෙලා, ඒ වගේම මේ වර්තමාන රජය ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ජනාධිපතිතුමා මේ සඳහා සමාජිකයින් 5 දෙනෙක් තියෙන බලතලනුව පත් කරනු ලැබුවා. ඒ වගේම තව නියෝජිතව දෙන්නේ කාන්තා සංසදයෙන් ඒ ව්‍යවස්ථානුකූලව පත් කරනු ලැබුවා. ඊට පස්සේ ඇත්තටම මේ ක්‍රියාවලිය සඳහා අපිට තව තිබුණ ගැටලු කීපයක් තිබ්බා. ඒ වැඩකටයුතු කාන්තා කමිෂමට වැඩකටයුතු කරගෙන යාම සඳහා ඔවුන්ගේ කාර්යභාරය හොඳින් ඉෂ්ට කරන්න ඔවුන්ට කාර්යාලයක්, ඒ වගේම ඒ සඳහා ඔවුන්ට තව දීමනා ලබා දීමේ ක්‍රමවේදයක් මේ සියල්ල සකස් කරලා තිබුණේ. මොකද අපේ රටේ මුල් වරට තමයි මේ කාන්තා කමිෂම කියන එක ස්ථාපිත කරේ. එතකොට ස්ථාපිත කරලා ඒ අඩුපාඩුකම් සකස් කරමින් යනවා. දැන් ඔවුන්ට පුළුවන් ඇත්තට මේ ළමහා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ඇමතිතුමියගේ විශාල උදව් ටිකක් ලැබෙන, ඒ වගේම සුවාදීන මේ කාන්තා කමිෂමට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ආරම්භක මුදලක් ලබා දීලා, ඒ වගේම ලබන අවුරුද්දේ අය වෙනුත් මේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේක ළමයින් හා කාන්තාවන් සඳහා විශේෂයෙන්ම ලැබුණ වරප්‍රසාදයක් විදිහට අපි සඳහන් කරන්නේ. මොකද අපිට අභියෝග කරපු කට්ටියකුත් හිටියා. මොකද පුළුවන් නම් කාන්තා කමිෂම පත් කරන්න, පුළුවන් නම් සභාපතිවරියක් පත් කරන්න, පුළුවන් නම් මේ සඳහා වැඩපිළිවෙලක් හදන්න කියලා අපිට අභියෝග කරා. ඒ නිසා විපක්ෂ නායකතුමා ඇතුළු සමහරක් අය විපක්ෂයේ අපිට නිකන් කෝචෝක් එකට වගේ කතා කරා. මෙන්න මේ අභියෝගය බාරගත්තා. අපි කාන්තා කමිෂන් එක ස්ථාපිත කරලා තියෙනවා. ඒකට අවශ්‍ය පහසුකම් ලබලා දීලා තියෙනවා. ඒ සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. දැන් අපිට පුළුවන් මෙතෙක් කල් තිබුණේ කාන්තා කමිෂන් එක හරහා තවත් ඒ අයිතියක් අපේ රටේ කාන්තාවන්ට හා ඒකෙන් වරප්‍රසාදයක් හා ඒ සඳහා මැදිහත් වෙන්නත් ඒ කාන්තා කමිෂමේ ඉන්න කමිෂන්වරියන්ට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා සමහරක් අය මේවා ගැන කතාවට පමණක් සීමා කරලා තිබ්බේ. හැබැයි ඒ කතාව අවුරුදු දෙකක් වගේ කාලයක් තුළ ක්‍රියාවලියක් බවට පත් කරලා එහි ප්‍රතිලාභ කාන්තාවන්ට ලබා ගන්න පුළුවන් විදිහට මේක ස්ථාපිත කරලා තියෙන එකයි මං කියුවේ. මේක මේ නව රජයේ හා කාන්තා මන්ත්‍රීවරියන් විදිහට ලබාගත්තු විශේෂ ජයග්‍රහණයක් කියලා. මොකද මේකේ ප්‍රධානම දේ තමයි මේ කාන්තා කමිෂන් එකට කාන්තා කටයුතු අමාත්‍යංශයටත් වගකීම් රාශියක් තියෙනවා. ඒ වගකීම් ටික මේ වෙලාවේදී ඒ වගකීම් ඉෂ්ට කිරීම සඳහා ව්‍යාපෘති ගණනාවක් සකස් කරලා තියෙනවා. මොකද මේ කාන්තාවන් සවිබල ගැන්වීම අමාත්‍යංශයේ කාර්යභාරයක්, ඒ වගේම මේ වගේ ආයතනවල කාර්යභාරය. ඒතකොට කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ව්‍යාපෘති කීපයක් අපි රජයක් විදිහට අමාත්‍යංශයේ මැදිහත් වෙලා, ඒ වගේම අනෙකුත් අමාත්‍යංශයත් මැදිහත් වෙලා ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම කාන්තාවන්ට සිද්ධ වෙන වෙනස් කොට සැලකීම් පිළිබඳව, ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය හා ලිංගික දිශානතිය පදනම් කරගෙන සිදුවන හිංසනයට එරෙහිව කාන්තාවන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් මම හිතන්නේ මේ පනත අනුව තියෙන ඒ පනතට ශක්තියක් දීම සඳහා තමයි අමාත්‍යංශයක් විදිහට දැන් වැඩකට කරගෙන යන්නේ. මම ඒකට උදාහරණ කීපයක් කියන්නම්. මොකද දැන් මෙතන සමහරක් අයගේ කතාවලින් අපිට ඇහුණා, පහුගිය කාලේ අපි දැක්කා අපේ රට මොන වගේ උද්දමනකාරී තත්ත්වයක්ද තිබ්බේ කියලා. 76%කටත් උද්දමනේ වැඩි වුණ කාලයක් තිබ්බා. එතකොට සමහරක් අය තම තමන් ඉඩම් ගත්තු හැටි, රජයේ දේපල අවභාවිතා කරපු හැටි මේ රටේ ජනතාව දන්නවා. ඒකට දඬුවමකුත් දුන්නා මේ විපක්ෂයට. ඒ වගේම දැනුත් අපි ඒ මොන ප්‍රශ්න තිබ්බත් ලෝක යුද්ධයක්, ඒ වගේම අපි දන්නවා මැද පෙරදිග සිද්ධ වෙන දේවල් ටික, මේ වෙලාවේ බොරතෙල් මිල වැඩි වෙලා තියෙනවා. ඒ වෙලාවකවත් අපි මේ යුද්ධය ඇස්සේ මේ ආර්ථිකය කළමනාකරණය කරමින් ඒ වරප්‍රසාද ජනතාවට ලබා දෙමින් මේ ආර්ථිකය අපි ලෝකයේම කියන විදිහට, ඒ වගේම ලෝක සංවිධාන කියන විදිහට අපි වර්ධනීය, එහෙම නැත්නම් ප්‍රශංසනීය මට්ටමක තියාගෙන යනවා. හැබැයි මේ ගැන කතා කරනවා වෙනුවට ලෝකයේ සංවිධාන ලෝකයේ ජනතාව ඒ වගේම සියලු සංවිධාන ප්‍රශංසාමුකෙන් කතා කරද්දී විපක්ෂයට දැඩි ඉරිසියාවක් හිතලා තියෙනවා. මොකද ඒගොල්ලෝ මොකද කරේ? ඒ උද්දමනයේ කාලේදී මොකද කරේ? ඒ බර ජනතාවට දෙමින් පෝලිම් යුගයකට ගෙනියමින් මොකද කරේ? සුද්ධයක් දැම්මා. සුද්ධයක් දැම්මා. ඒ දැන් මේ යුද්ධය ඇස්සේ අපි මේ ආර්ථිකය කළමනාකරණය කරද්දී මේගොල්ලෝ මොකද කරේ? සුද්ධයක් දාලා මේ රට කඩාගෙන වැට්ටුවා. ඒකේ ප්‍රතිඵල වැඩිපුරම භුක්ති විඳේ කාන්තාව. කාන්තාව හා ළමයි. ඒ අයට කුස්සියේ උයා ගන්න බැරි වුණා ගෑස් ටික නැති නිසා. ඒක අපි හොඳටම දන්නවා. ආර්ථිකය කඩාගෙන වැටුණා. ඔවුන්ගේ ආරක්ෂාව නැති වුණා. ඔවුන්ගේ ආර්ථිකයට දෙන්න තිබුණ සුබසාධන කප්පාදු කරන්න සිද්ධ වුණා. හැබැයි දැන් මොකද වෙන්නේ? දැන් වෙන දේවල් ගැන මම පොඩ්ඩක් කියන්නම්කෝ. අර වැටුප් වැඩි වුණාද දැන් උද්දමනේ නේද? ඒක ගලප්පනව නේද කියලා මේ තප්පුලන කට්ටියට පොඩ්ඩක් මම කියන්නම්. ඒක නෙමෙයි මතක් කරලා දෙන්න. මොකද ගුරුවරුන්ගේ වැටුප ගැන විතර මම පොඩි සඳහනක් කරන්න. 2024 දෙසැම්බර් වෙනකොට ගුරුවරයෙක්ගේ වැටුප 65,424යි. 2025 ජනවාරි වෙලදී ඒක වැඩි වෙනවා. මේ රජයේ යටතේ වැඩි වෙනවා 88,757 දක්වා. ඊට පස්සේ 2026 ජනවාරි වෙද්දී 104,247 දක්වා වැඩි වෙනවා මේ ගුරුවරයෙක්ගේ වැටුප. ඒ වගේම අපි දන්නවා සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි වුණා කියලා අපි දන්නවා. ලබන අවුරුද්දත් වැඩි වෙනවා කියලා දන්නවා. ඒ නිසා මටත් කියන්න තියෙන්නේ නේද, පුළුවන් තරම් ළඟ විතරක් බලලා හරියන්නේ නැහැ, දුරත් බලන්න. දුරත් බලන දේශපාලනය කරනවා නම් ඒ වගේම තමන් ගැන විතරක් නෙමෙයි ජනතාව ගැනත් බලන්න. බලලා දේශපාලන ප්‍රතිපත්ති හදාගන්න ඔය වැලුණු වැටිලා තියෙන වලින් ගොඩට එන්න නම්. එනිසා මේ ගුරුවරුන්ගේ වැටුප ඉඳන් රජයේ සේවකින්ගේ වැටුප් වැඩිවීම මේක දැනුනේ පවුලට, මේක දැනුනේ අම්මලාට, කාන්තාවන්ට. එනිසා කාන්තාවන් සවිබල ගැන්වීමේදී මං කිව්වේ මේ එක කාරණාවක්, මේ වැටුප් වැඩි කිරීම හා මේ ප්‍රතිලාභ පවුලට දැනෙද්දී ඒ පවුල ආර්ථික වශයෙන් යම් කිසි සවිබල ගැන්වීමක් වෙනවා. එතරින් මේ රජය නතර වුණේ නැහැ. අපි කතා කරන මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන තැනට අපේ ආර්ථිකය හා අපේ සමාජ පරිවර්තනය කරද්දී අපේ කාන්තාවන්ටත් ලොකු වගකීමක් තියෙනවා. ඔවුන්ව කොහොමද මේ පුනරුදය සඳහා ගෙන යන්නේ කියලා. එනිසා කාන්තාවන්ගේ ආරක්ෂාව සවිබල ගැන්වීමේදී කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන වැඩිපුරම රජයක් විදිහට අපි හිතලා තියෙනවා, මහන්සි වෙලා තියෙනවා පැති ගණනාවකින්. මම කරුණ කීපයක් කියන්නම්. අපි හැම විටම කාන්තාවන්ට දරුවන්ට ආරක්ෂාව තියෙන්නේ ආරක්ෂිත නිවාසයක් තියෙනවා නම් කියලා අපි දකිනවා. මොකද ඒ නිවාසයේ ඇතුලේ කාන්තාවන් තමන්ගේ දරුවොත් එක්කලා දොරවල් වහගෙන ඒ දරුවන්ගේ ආරක්ෂාවත් ඇතිව ඒ හුස්ම ගන්න එක, තමන්ගේ ආහාර ටික පිසඳ ගන්න එක, ගැහැණු දරුවන්ට ආරක්ෂාවක් තියෙන්නේ. අඩු ගානේ තමන්ගේ නිවසක් තියෙනවා නම්, ඒ හෙවණක් තියෙනවා නම් අම්ම කෙනෙකුට ලොකු ශක්තියක්. හැබැයි අපි දන්නවා පහුගිය කාලේ ගෙවල් හැදුවේ කොහෙද? අලි ඉන්න කැලේ ගෙවල් හැදලා බාගෙට දාලා ආවා. ඒ ව්‍යාපෘති මග නතර වුණා. ඒ නිසා ආර්ථිකය කඩා වැට්ටුන ආර්ථිකය තුල උන්ට ගෙවල් හදා දෙන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි අපි මේ අවුරුදු දෙකක් වගේ කාලය තුල, 76ක් නෙවෙයි අපි මේ කතා කරන්නේ, මේ අවුරුදු දෙකක කාලය තුල ඔබට සතුටු විය හැකි විදිහට තමන්ගේ තැනක් ලස්සන ජීවිතයක් කියන වැඩසටහනේ අපි මොකද කරේ? 2025 වර්ෂයේදී නිවාස 3000ක් සඳහා ප්‍රතිපාදන ලක්ෂ 10 ගානේ අපි වෙන් කරා. 2026දී මේ තමන්ගේ තැනක් ලස්සන ජීවිතයක් කියන ව්‍යාපෘතියේ මේ යටතේම 9700ක් ඒත් 9700ක් ලක්ෂ 10 ගානේ අපි වෙන් කරලා හදලා තියෙනවා. උතුරු නැගෙනහිර නිවාස විතරක් අපි හදලා තියෙනවා. නැවත පදිංචි කිරීමේ නිවාස විතරක් 2500 ලක්ෂ 20 ගානේ මූලික මුදලක් දීලා ඉන්නේ. එහාට ගිහිල්ලා උන් මීට වැඩිය මුදලක් ඒ සමාජයක් විදිහට හොයාගෙන ලස්සන ගයක් හදාගෙන තියෙනවා. ඒ වගේම මලේගම් ජනතාව සඳහා මේ නිවාස ව්‍යාපෘතිය දැනට ඉන්දියා රජියත් එක්ක එකතු වෙලා මේ නිවාස ව්‍යාපෘතියේ අපි දැනට තියෙන නිවාස වලින් 2500ක් නිවාස හදලා තියෙන තවත් නිවාස අපිට හදන්න තියෙනවා 2000 ගාන.
ගරු මන්ත්‍රීතුමිය තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා ඔබතුමිය.
ඒ වගේම තමා වතු ආශ්‍රිත ජනතාව හා නාගරික පැල්පත් නිවාස ආශ්‍රිතව මහල් නිවාස සංකල්පය නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය එකතු වෙලා මේ වෙලාවේදී නිවාසයක් නැති ඒ වගේම අනාරක්ෂිතව ඉන්න නිවාසලාභින්ම ආරක්ෂිතක නිවාසයක් දෙන වැඩ පිළිවෙල මේ වෙද්දි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම තමා ළමහා කටයුතු ළමහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යටතේ දිවියට සැවියක් කියන වැඩසටහන යටතේ අනාරක්ෂිත දරුවන් ඒ වගේම දරුවන් පවුල් සමාජගත කිරීමේ වැඩසටහන යටතේ විශේෂයෙන් මධ්‍යස්ථානවල හිටපු පරිවාසගත වෙලා හිටපු දරුවන් සඳහා තවත් ලක්ෂ 20ක් නිවාස අපි මේ වැඩපිළිවෙල 1000කට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩපිළිවෙල මම හිතන්නේ දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා සියලු දිස්ත්‍රික්කවල. ඒ වගේම තමයි සමෘද්ධි දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා තවත් නිවාස ප්‍රමාණයක් හැදෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විශාල නිවාස ප්‍රමාණයක් මේ අවුරුද්ද තුල හදන්න. එනිසා අපි හිතනවා නිවාසයක් කියන්නේ අපේ ආර්ථික වශයෙන් කාන්තාවන් ශක්තිමත් වෙනවට වැඩිය ආරක්ෂිත තැනක් ඒ පවුලට ලබා දෙනවයි කියලා. ඒ වගේම තමයි අද අපිට කාන්තා කටයුතු අපේ සංසදයේ විදිහට විශේෂ කණ්ඩායම් දෙකක් අපි අද මුණගැහුණා. ඒ කණ්ඩායම් දෙක අතර මුස්ලිම් කාන්තාවන්ගේ පරේෂණ ආයතනයේ විදිහට ඔවුන් අපිත් එක්ක කතා කරා. ඒ වගේම තමයි වවුනියාව මඩකලපු ආයතී ප්‍රදේශවල ඉන්න කාන්තා සංවිධාන කීපයක් අපිත් එක්ක අද කතා කරා. ඔවුන්ට තිබුණ ප්‍රධාන ප්‍රශ්න දෙක තමයි ප්‍රධාන ප්‍රශ්න තුනක් ඔවුන් අපිට පැහැදිලි කරා. කාන්තාවන්ට දේශපාලන වශයෙන් සවිබල ගැන්වීම අවශ්‍යයි කියන එක. එතකොට අපි සවිබල ගැන්වීමේදී දේශපාලනයෙන් වශයෙන් අපි කොහොමද සවිබල ගැන්වීමේ කියන කතාව ඔබතුමියත් හොඳටම දන්නවා. ගැහැණු අපි එක මිටකට කියන වැඩසටහන යටතේ අපි දැනුත් මේ සමාජ දේශපාලන වෙනස කරා වගේම ඒ සමාජ පුනරුදය උදෙසා අපි ලස්සන රටක් හැදීම වෙනුවෙන් දැනටත් අපි ඒ කාන්තාවන් දේශපාලන වශයෙන් සවිබල ගැන්වීම ගැහණු අපි එක මිටකට යටතේ ක්‍රියාත්මක
කරනවා.
ඒ වගේම අපි කාන්තා කටයුතු අමාත්‍යංශයේ කාන්තා කාර්යංශයත් එක්කලා කාන්තාවන් සවිබල ගැන්වීම ආකල්පමය වෙනසක් ඇති කිරීම යටතේත් අපි කරමින් පවතිනවා. ඒ වගේම තමයි ආර්ථික වශයෙන් ඔවුන්ට සවිබල ගැන්වීම තවත් අපේ ප්‍රජාශක්ති වැඩසටහන යටතේ පවුලක් විදිහට කොහොමද ගම තුළ ඔවුන්ව සවිමත් කිරීමේ වැඩසටහනත් ක්‍රියාත්මක කරමින් යනවා. ඒ නිසා මම හිතන්නේ අද අපිට අද දවසේ අපිට තීරණාත්මකයි මෙවැනි පනත් තුළින් අපි හිතනවා සමාජ වෙනසක් වෙන්නේ කාන්තාවන් සවිබල ගැන්වීම විතරයි කියන කාරණා මතක් කරමින් ඒ නිසා තවත් මේක එක්තරා විපක්ෂයේ බොඳ වීගේ සිහිනයක් ජනතාවගේ සිහින සැබෑ වුණ දවසක් විදිහට මම මේක හඳුන්වන්න පුළුවන්. බොහොම ස්තුතියි.